සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අසේවනච බාලානං පණ්ඩිතානං ච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමන්ති
ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත්තු සම්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්නි රාජෝත්තමයන් වහන්සේ විසින් සීලු බුද්ධ ශාසනයන්හිදී දේශනා කරන ලද දසදහසක් වලින් පැමිණි දෙවිබඹුන් අතර කෝටි ලක්ෂයක් රහත් ඵලයේ පිහිටුවමින් අසංඛේයයක් පිරිස යට මාර්ග ඵලයන්හි පිහිටුවමින් දේශනා කළ අටතිසක් මංගල ධර්මයන් විවරණය කරමින් පැවැත්වු මහා මංගල සූත්‍ර දේශනාවේ මුල් ගාථාවයි මේ ප්‍රකාශ වුණේ. ධර්ම දේශනයේ මාතෘකා වශයෙන් මහා මංගල සූත්‍රයේ ඊයේ දවසට තිබුණා. එසේ නමුත් බොහෝ දිනාගේ ඉල්ලීම පරිද්දෙන් ඊයේ දවස ගිරිමානන්ද සූත්‍රයේ සම්බන්ධ දේශනයකට කාලය යෙදුවා. අද මේ දවසේදී මහා මංගල සූත්‍රයේ සම්බන්ධ කරුණු ස්වල්පයක් ඉදිරිපත් කරමින් එය භාවනාට නගන ආකාරය ගැන හැඳින්වීමටයි සූදානම් වන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දෙසූ සෑම ධර්මයක්ම භාවනා මාර්ගයක්. සතිපට්ඨාන අටකතාවේ සඳහන් වෙන වචනය කම්මට්ඨාන විනිම්මුත්තාහි ධම්මදේශනා නාම නත්ති කියලා. භාවනා කර්මස්ථානයකින් තොර බණ දෙසුමක් නැත. සෑම බුද්ධ වචනයක්ම භාවනා මාර්ගයක් බව මෙයින් පැහැදිලි වෙනවා. මහා මංගල සූත්‍රයේ ඇසූ පමණින් ඒසා විශාල පිරිසක් මාර්ගඵල නිවන් අවබෝධ කෙලේ මේ භාවනා මාර්ගයක් බැවිනුයි. එසේම ඒ පිරිස ඈත සසරදී බුදුසසුන්හිදී මේ ධර්මයේ ශ්‍රවණය කොට ධාරණය කොටගෙන භාවනා වශයෙන් පුරුදු කරපු නිසායි ඒ ධර්ම දේශනාව තුළින්ම අධිගම ලබා ගන්න සමර්ථ වුණේ. ඒසා සෑම ධර්ම දේශනාවක් භාවනා මාර්ගයක් බව පැහැදිලි. පාලි භාෂාවෙන් කියන මේ බුද්ධ වචන තම තමාට වැටහෙන බසකින් භාවිතාට ගැනීමෙන් පැහැදිලි ආબોධයකින් යුතුව භාවනා වශයෙන් වඩන්න පුළුවන්කම තියෙනවා. මහා මංගල සූත්‍රයේ නොදත් බෞද්ධයෙක් නැති කිව්වොත් ඒක සත්‍ය විය හැකියි. මහා මංගල සූත්‍රයේ බොහෝසෙන් දේශකයන් වහන්සේලා විසින් නිතර පවත්වනු ලබන ධර්ම දේශනාවක්. එනිසා ඒ සම්බන්ධව අධික විස්තර විවරණ අවශ්‍ය වන්නේ නැහැ. මහා මංගල සූත්‍රයේ දේශනා කරන්න හේතුව සංක්ෂේපයෙන් මෙහිමයි. බුදුරජාණන් වහන්සේලෝ පහළ වීමට ආසන්න කාලයේදී දොළොස් අවුරුද්දක් තිස්සේ පැවතුණ මනුෂ්‍යයන් අතරත් දෙවිබඹුන් අතරත් මංගල ප්‍රශ්නය. ඒකට කියන්නේ මංගල කෝලාහලය කියලා. එවැනි කෝලාහල කීපයක් තියෙනවා. මෝනෙය කෝලාහල, මංගල කෝලාහල, චක්‍රවර්ති කෝලාහල, බුද්ධ කෝලාහල, කල්ප කෝලාහල කියලා. කෝලාහල කියන්නේ මේ හඬ දබර වීම නෙමෙයි, ලොව තුල පැවැත්ෙන විශාල උද්ඝෝෂණයක්. මනුෂ්‍යයන් දෙවියන් අතර පැනනගෙන උද්ඝෝෂණයටයි මෙතන කෝලාහල කිව්වේ. මෝනීය කෝලාහලයේ මෝනීය වතපුන්න ස්වාමින් වහන්සේ නමක් සඳහා දෙවියන් අතර පවතින උද්ඝෝෂණයක් එක හත් දවසයි තියෙන්නේ. මංගල කෝලාහලයේ 12 අවුරුද්දයි පවතින්නේ. මංගල ප්‍රශ්නයේ සම්බන්ධ උද්ඝෝෂණයේ පවතින 12 අවුරුද්දයි. චක්‍රවර්ති රජ කෙනෙක් 15 වෙනද මත්ින් අවුරුදු 100ක සිට චක්‍රවර්ති රජ කෙනෙක් 15 වෙන බව ලෝක පුරාම උද්ඝෝෂණයට පත් වෙනවා. ලෝතුරා බුදු කෙනෙකුන් වහන්සේ 15 වීමට අවුරුදු 1000ක් තියෙද්දී ලෝක ධාතුවේහි බුදු කෙනෙකුන් වහන්සේ 15 වීමේ අනාගත වාක්‍ය සම්බන්ධව උද්ඝෝෂණේ ලෝ පැතිරෙනවා. කල්ප විනාශයට අවුරුදු 100ක් තිබෙද්දී කල්ප විනාශයේ සම්බන්ධ දෙවියන් මිනිසයන් බ්‍රහ්මයන් අතර උද්ඝෝෂණයක් ඇති වෙනවා. මේකයි මේ කෝලාහල කියන්නේ. සරුවඥන් වහන්සේ 15 වෙනද මත්ෙන් දඹදිව තලයේහි භාවිතාවක් තිබුණා. මාස ගණන් රාමායන, සීතාහරණ, භාරත යුද්ධ ආදී සම්බන්ධ නානාවිධ කථාන්තර පැවතුණා බොහෝ සෙයින් ජනතාව අතර. සමාත එක කථාන්තරයක් ඉවරෙන්න මාස 4ක් 5ක් යනවා. මේවා අසන කියන ජනතාව අතරත ප්‍රශ්නයක් කරනවා, මේ මංගල කියන්නේ මොනවද කියලා. මංගල ධර්ම මොනවද? ඒ අතර බොහෝ දිනේ දිට්ඨ මංගල, සුත මංගල, මුත මංගල ආදී වශයෙන් කොටස් වලට බෙදලා සුභ වශයෙන් දක්නාදේ දිට්ඨ මංගල, සුභ වශයෙන් අසනදේ සුත මංගල, සුභ වශයෙන් ආග්‍රහණය කරන රසවිඳ නිස්පර්ශ කරනදී මුත මංගල, ওই විදිහට එක එක මංගල කරුණු ලෝක සම්මුති වශයෙන්, විවහාර වශයෙන් ඉදිරිපත් කළා. කිසි කෙනෙකුට බැරුණ නිරාකරණය කරන්න. මේ මංගල ප්‍රශ්නය චාතුරු මහරජකේට ගියා. තවතිසා භවනට ගියා. ඔය අතර 12 අවුරුද්දක් පියමන් වුණා. දෙවියන් අතර ඇතුණු මේ ප්‍රශ්නය සක්දේව රජතුමාට ඉදිරිපත් කළා. සතරවරන් දෙවියන් විසින් සතරවරන් දෙවියන්ගේ මේ ප්‍රශ්නයට සක්දේව රජතුමා නැනවත්ව පිළිතුරක් දුන්නා. මේ ප්‍රශ්නේ ඇතුවනේ දෙව්ලෝ නෙමේ මනුලෝ නේද? මනුලෝ මෙවැනි සීල ප්‍රශ්නයන් විසඳන්න සුදුස්සෙක් දැන් පහළ වී වැඩ ඉන්නා නේද? එනිසා මගෙන් මේ ප්‍රශ්නෙට පිළිතුරු සැපීම අවශ්‍ය නැහැ. අපි කවුරුත් යමු කියලා මුළුමහත් දෙව්ලෝ බඹලෝ ඉන්න දෙවියෝ බ්‍රහ්මයෝ ඉන්න පටන් ගත්තා. සවැත්නුවර ජේතවනාරාමේ හාත්පස බබළුවාගෙන මේ ප්‍රවෘත්තිය දසදහසක්කට යැවීමෙන් එදේසා විශාල දෙව් බඹුන් පිරිසක් පැමිණ හිටියා. ඉදිකටු මලක් තරම් තැන 60 70 80 90 තරම් දෙනා සියුම් සිරුරුමවාගෙන මේ බණ අසන්න සූදානම් වුණා. සක්දේව රජතුමාගේ විධානයෙන් වික්ත ප්‍රතිබල කතික දෙව් රජ කෙනෙකුට නියම කළ මංගල ප්‍රශ්නය අහන්න. ඒ තමයි බහූදේවා මනුෂ්‍යාචේ මංගලානි අචින්තයුං ආකංකමාන සොත්තානං බ්‍රූහි මංගල මුත්තමං කියලා මුල් ගාථාවෙන් ප්‍රශ්න කෙලි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, බොහෝ දෙවියෝ බොහෝ මිනිසයෝ මංගල යනු කුමක් දැයි චින්තනය කළා, සාකච්ඡා කළා, බහින් බස්ද වුණා. කිසි කෙනෙකුට තීරණයකට බැහැගන්න බැරි වුණා ස්වාමීනි. එනිසා මේ මංගල ධර්ම ගැන විවරණයක් අවසර ලැබේවා කියලා ආරාධනා කළා. මංගල කියන වචනයේ අර්ථය හඳුන්වන්නේ පව් නසන කියන එක තේරුමක්. පව් නසන දේ මංගල, නැත්නම් පිදිහීම නසන දේ මංගල, අවඩ නසන දේ මංගල, විපත්ති වළක්වන දේ මංගල. මේ එක තේරුමක්. මං උච්චති පාපං තං ගලතීති මංගලං කියලා එක තැනක විග්‍රහ කරන්නේ. පාපේ නසනවා, පිරිහීම නසනවා, විපත්ති නසනවා, එවාගෙම දුක් දුමනස් නැසනවා. ඒක තේරුම. අනිත් කාරණේ තමයි අභිවෘද්ධිය. නියම තේරුම අභිවෘද්ධිය. කවර විදිහ අභිවෘද්ධියක්ද? මනුලව සම්පත් අභිවෘද්ධිය, දෙවලෝ බඹලෝ පරලෝ සම්පත් අභිවෘද්ධිය හා නිර්වාණ ධාතු සාක්ෂාත් කර ගැනීම අභිවෘද්ධිය. මේ කියන්නේ ලෞකික ලෝකෝත්තර අභිවෘද්ධියටයි මංගල කියන නියමාර්ථය හැඳින්වෙන්නේ. එතකොට මේ මංගල එසේ මෙසේ නො විශාලත්වයෙන් මහත් බැවින් මහා මංගල කියන වචනේ දෙයකට සම්බන්ධ වුණා. මහත් වූ මංගල්‍යය මහත් වූ අභිවෘද්ධියයි මහා මංගල කියලා හඳුන්වන්නේ. සරුවඥන් වහන්සේගෙන් ඇසුව මේ ප්‍රශ්නයට දහස් ගණන් මහා මංගල කරුණු ඉදිරිපත් කරන්න පුළුවනි. නම ශ්‍රවණයට පැමිණි සෑම දිනාගේ ධාරණයට පහසුවනු පිණිසත්, අනාගතයේදී භාවිතයේ පහසුවනු පිණිසත්, පැමිණි පිරිසට ආබෝධය පිණිස සෑහෙන පිණිසත් ගාථා 12කින් පමණ මංගල ධර්ම 38ක් දේශනා කොට වදාලා. අනික් කාරණියේ ඈත බුදුසසුන්හිදීද මේ මංගල ධර්ම මෙපමණයි දේශනා කළා කියලා. ඊට වඩා දේශනා කළා නැහැ. සරුවඥන් වහන්සේලා ධර්ම දේශනා කරන්නේ අතීත සරුවඥන් වහන්සේලාද අනුගමනය කරමි. එනිසා ඒ අතීත සරුවඥන් වහන්සේලා දෙසූ පරිද්දෙන්ම මහා මංගල සූත්‍ර ගාථා පිළ දේශනා කළා. කාශ්‍යප බුද්ධ ශාසනයේදී මේ දේශනේ මෙසේ පැවති තියෙනවා. එනිසා තමයි අපේ මහා බෝසතාණන් වහන්සේ මංගල බෝධිසත්ව කාලයේදී අබුද්ධෝත්පාද කාලයකදී නමුත් ඒ මහා මංගල සූත්‍රය දේශනා කළා තියෙන මංගල බෝධිසත්ව කාලේ. එනිසා මේ කබුද්ධෝත්පාද කාලයේ පවා නැනමුතුන් අතර භාවිතා වූ දේශනාවක්. දැන් අපි සලකා බලමු මේ ගාථාව. පළමුවෙන්ම සරුවඥන් වහන්සේ දේශනා කරන්න අත්හැරිය යුතු දේවල්. ඒක දක්ෂ වෛද්‍යවරුගේ චාරිත්‍රය. දක්ෂ වෛද්‍යවරයෙක් කරන්නේ රෝගියෙකු බාරගත්තාම ඔහුගේ ශරීරය පළමුවට ශෝධනය කරනවා. බුද්ධ විරේචන, අදෝ විරේචන, නත්තු කම්මාදි වශයෙන් ශරීරය පිරිසිදු කරනවා. ඊට පස්සේ තමයි බෙහෙත් කරලා රෝග නිදාන සුවපත් කරන්නේ. ඒ වගේ සරුවඥන් වහන්සේද පළමුවෙන් අත්හැරිය යුතු දේ ඉදිරිපත් කරමින් එක වචනයකින් ඒ අත්හැරිය යුතු දේ සඳහන් කළා. ඒ තමයි අසේවනාචේ බාලානම්. බාලයන්ගේ ආශ්‍රයෙන් වැළකීම. පණ්ඩිතානංච සේවන. කල්‍යාණ මිත්‍ර පණ්ඩිතෝත්තමයන් සේවනය කිරීම. පූජාච පූජනීයානං. පිළිය තුතුමන්ද පූජා සත්කාර කිරීම. දැන් මෙතන හඳුන්වන්නේ බාලානං කියන්නේ සම්මුති වශයෙන් පුජ්‍යල කොටසක්නේ. ඒ පුජ්‍යල කොටස සම්බන්ධ ආශ්‍රය නොකළ යුතු දේවල් රැසක් තියෙනවා. බාල පුජ්‍යල නමින් හඳුන්වන්නේ මෙලොව පරලොව නොදන්න, කුසල් අකුසල් නොදන්න, එවාගෙම පිනක් දහමක් නොකරන, පස්පව් දසා කුසල් කරන, පාප කර්මයන්, පාප වචනයන්, පාප සිටිවිලි මේවා බහුලව පවත්වන, ලොවට හිත අහිත කර පැවතුම් ඇති පුජ්‍යලයන් තමයි මෙතන බාල නමින් හඳුන්වන්නේ. ඒ පුජ්‍යලයන්ගේ సంతාන තුල පවට්නා වූ ගතිගුණ අත්හැරීමත් ඒකට සම්බන්ධයි. නිසා අසේවනාච බාලානම් කියන්නේ එවැනි බාල අසත්පුරුෂයන්ගේ ආශ්‍රයයන්, එවැන්නන්ගේ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම, එයත්න්ගේ සිතුම් පැතුම් ඒ සියල්ලම අත්හැරීම තමයි අසේවනාච බාලානම් කියන්නේ. පණ්ඩිතානංච සේවනා කියන තැනත් සිල්වත්, ගුණවත්, නැනවත්, බෝසත්, කල්‍යාණ මිත්‍ර උතුමන් අසුරු කරනවා කියන්නේ එවැනි උතුමන් අනුගමනය කිරීම වශයෙන් කල්‍යාණ කර්ම, කල්‍යාණ වචන, කල්‍යාණ සිටිවිලි, කල්‍යාණ කුසල ධර්ම මේවා අනුගමනය කිරීමයි. පූජාච පූජනීයානං කියන්නේ එවගේම ගරු කටයුතු මව්පියනට, ගුරු උතුමනට, කලණ මිතුරනට, සිල්වතුන්ට, ගුණවතුන්ට, නැනවතුන්ට, එවගේම බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාට, බෝසත්තුන් වහන්සේලාට, කයිනුත්, වචනිනුත්, සිතිනුත්, සීලේනුත්, සමාධියනුත්, ප්‍රතිපත්තියනුත්, ප්‍රඥාවෙනුත් ගෞරව කිරීම පූජාච පූජනීයං කියලා හඳුන්වනවා. මේ වගේ එකක් එකක් ගානේ සරුවඥන් වහන්සේ දෙසූ කරුණු මෙලව දියුණුව පරලොව සුගතිය සාන්ත නිවනක් ගෙන දෙන බැවින් මහා මංගල ධර්ම නමින් හැඳින්වෙනවා. දෙවෙනි ගාථාවෙන් දෙවෙනි මංගල ධර්ම තුනක් දේශනා කළා. පතිරූප දේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතා අත්ථ සම්මාපණී දිච්ච ඒකම් මංගල මුත්තමං. තුනුරුවම් පවත්නා වූ කලනමිතුරු ගුරු දෙගුරුන් වාසය කරන්නා වූ දන්සිල් බණ භාවනා කරන්න පහසු ඇත්තා වූ යහපත් පුණ්‍යවන්ත ප්‍රදේශයක ජීවත් වීම. පෙර ජාති ජාතීන් ඉදී සිදු කරගන්නා ලද දානශීල භාවනා කුසලයන්ගේ විපාක ආනිසංස මතුවනු පිණිස වර්තමාන ජීවිතයේ ප්‍රතිපත්තිගරුකෝ පැවැත්වීම පුබ්බේච කත පුඤ්ඤතා. අත්ථ සම්මාපණීදී යෝනිසෝ මනසකාරයෙන් යුතුව සෑම පැවැත්මක්ම ධර්මයේ තනුව පිහිටුවා ගැනීම අත්ථ සම්මාපණීදී. මේ තුනක් මෙලව දුණෝ පරලෝ සුගතියේ සාන්ත නිවෙන පිණිස පවට්නා මහා මංගල ධර්ම තුනක්. බාහු සච්ඡංච සිප්පංච විනයෝච සුසිද්ධිතෝ සුභාසිතාච ආවාචා ඒතම් මංගල මුත්තමං. බුද්ධ ධර්මයේ පිළිබඳව, බෞද්ධ ප්‍රතිපත්ති පිළිබඳව, ධ්‍යාන සමාධි සමාපatti විපස්සනාදී උසස් ගුණ පිළිබඳව ආගම බහුසුත අධිගම බහුසුත වශයෙන් ධර්මඥානේ දියුණු කර ගැනීමත්, එවාගෙම සිප්පංච මෙලව හිත සුව පිණිස, පරලොව සුගතිය පිණිස, නිවන් සුව පිණිස පුහුණු විය යුතු ශිල්ප ශාස්ත්‍රය පුහුණු කර ගැනීම. සුවිනීත විනය වශයෙන් කයෙන් වචනෙන් සිතින් සංවර භාවය සුවිනීත විනය ඇති කර ගැනීමත්. තමන්ටත් අනුන්ටත් මෙලවටත් පරලොවටත් හිත සුව පිණිස පවට්නා වූ බුදුබණ වැනි උතුම් සුභාසිත වචනම භාවිතා කිරීමක් කියන කරුණු සතර මෙලව සුභසිත පරලොව සුගතියේ සාන්ත නිවනගෙන දෙන මහා මංගල ධර්ම හතරක්. මාතා පිතෝ උපဋාණං පුත්ත දානස්ස සංඝෝ අනාකුලාච කම්මන්තා ඒතං මංගල මුත්තමං. ඒ ගාථාවෙන්ද කරුණු හතරක් මහා මංගල නමින් ඉදිරිපත් වෙනවා. මාතා පිතූ උපဋාණං තමන් හදා වඩාගත් දයාබර මව්පියනට කළගුණ සැලකීම ශීර්ෂයෙන් කරුණු පහකින් උපස්ථාන කිරීමක්. පුත්ත දාරස සංඝෝ සුවකීය දරුවන්ද සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දරුවන් බාටපත් වුණු පිණිස කරුණු පහකින් සංග්‍රහ කිරීමක්. තමන්ගේ භාර්යාවනට කළගුණ සැලකීම් වශයෙන් සහ දෙලව දූනුව නිවන් සෝපිනිස උපකාර වීම පිණිස ඒ ඇත කරුණු පහකින් සංග්‍රහ කිරීමත්. එවැගේම නිවන් සුව දක්වාම ලොවේ ලෝතුරා සම්පත් පිණිස පවට්නාසේ සම්‍යක් ආජීවෙන් ජීවත් වීමත්. මේ කාරණා සතර මෙලව දූනුව පරලොව සුගතියේ සාන්ත නිවන පිණිස පවට්නා මහා මංගල ධර්ම සතරක්. දානංච ධම්මචර්යාච ඥාතකානංච සංඝෝ අනවජ්ජානි කම්මානි හේතම් මංගල මුත්තමං. ලොවි ලෝතුරා සූපිනිස පවට්නාසේ ආමිෂ දාන ධර්ම දානයන්ද අනුග්‍රහ බුද්ධියෙන් පූජා බුද්ධියෙන් දාන පරිත්‍යාගයන් පුරුදු කිරීමද දස කුසල ධර්මයට අනුවම ජීවත් වීමද ස්වකීය ජීවත් වනහා මිය පරලෝකයේ ඥාතීන්ද නිසිසේ ඥාති සංග්‍රහ කිරීමද ලෝවැඩ සඳහා පරෝපකාරයේ පුරුදු කිරීමද යන කාරණා සතර මෙලව දුණුව පරලෝ සුගතියේ සාන්ත නිවන පිණිස පවට්නා මහා මංගල ධර්ම සතරක්. ආරති විරති පාපා මජ්ජපානාච සංයමෝ අප්පමාදෝච ධම්මේසු ඒතම් මංගල මුත්තමං. කයින් වචනින් සිතින් සිදුවිය හැකි පාප ධර්මයන් කෙරින් විෂගෝර සර්පයන්ගෙන් ඈත් වෙන්නා වගේ පාපයන්ගේ ආදීනව දැක එයින් ඈත් වීමත් වැළකීමත්. මදයට හා ප්‍රමාදයට හේතු වෙන වසවිස පානයක් වැනි මද්‍යපානයෙන් වැළකී සිටීමත්. එසේම දාන සීල භාවනාදී කුසල ක්‍රියාවන්හි අප්‍රමාදව යෙදීමත් කියන කාරණා තුන මෙලව දුණෝ පල්ල සුගතිය ශාන්ත නිවෙන පිණිස පවට්නා මහා මංගල ධර්ම තුනක්. ගාරවෝච නිවාතෝච සන්තුට්ඨේච කතඤ්ඤුතා කාලේන ධම්මසවණං ඒතම් මංගල මුත්තම. සිල්වත් ගුණවත් නැනවත් උතුමනටත් ගුරු දෙගුරු උතුමනටත් කලණ මිතුරන්ටත් බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාටත් උද්දේශික පාරිභෝගික වගේම ශාරීරික මේ ධාතු චෛත්‍යයන් ආදීන්ටත් ගෞරව කිරීම බුහුමන් කිරීම මෙලව දුණෝ පරලොව සුගතියේ සාන්ත නිවන පිණිස පවට්නා මහා මංගල ධර්මයක්. නිවාතෝච එවාගේම දෙමෝපියන්ට ගුරු උතුමන්ට කලණ මිතුරන්ට සිල්වත් ගුණවත් උතුමන්ට සීලයට සමාධියට ප්‍රඥාවට ගුණයට නුවණට නැමුණු බව නිහතමානී බව මංගල ධර්මයක්. එවාගේම සන්තුට්ඨීච තමාගේ උත්සාහයේ පමණින් යම්කිසි ආමිසයක් යම්කිසි ධර්මයක් යම්කිසි ගරුත්වයක් යම්කිසි ප්‍රතිපදාවක් ලැබුණා නම් පුරුදු කරගන්නට එපමණකින් සතුටු වීම අල්පේච්ඡතා ගුණය පිහිටා සතුටු වීමත්. කතඤ්ඤතා ස්වල්ප වූද උපකාරයක් යමෙකුගෙන් ලැබුණා නම් ගලේ කෙටු අකුරක් මෙන් ඒක නොනැසී තබාගෙන මතක තබාගෙන අවස්ථානුකූලව කළ ගුණ සැලකීමක්. කාලයේ ධම්ම ශ්‍රවණං ජීවිතේට අමා අසුවක් යනි පිහිට වෙන සද්ධර්මයේ නිතර ශ්‍රවණය කරන්න පුරුදු වීමක්. මේ කාරණා පහ මෙලව දුණෝ පරලොව සුගතිය ශාන්ත නිවෙන පිණිස පවට්නා මහා මංගල ධර්ම පහ. එවාගෙන් කන්තිච සෝවචස්සතා සමනානංච දස්සනං කාලේන ධම්ම සාකච්ඡා ඒතම් මංගල මුත්තමං. ඉවසිය යුතු සෑම තැනකදීම නැනනුවන යොදා ඉවසිලිමත් වීම. සිල්වත් ගුණවත් උතුමන්ද දෙමෝපියන්ද ගුරුවරයන්ද දහමට නහම මේ නිරතුරුව සුවච කීකරුව පැවතීම. එවාගෙන් ශ්‍රමණයන් වහන්සේලා සිල්ලුතුන් වහන්සේලා නිතර දැකීමට සිත පැහැදීමි මෙත් සිතින් දැකීමට කැමැතිවීමක්. සුදුසු අවස්ථාවන් හෙදී ධර්මානුකූල ධර්ම සාකච්ඡාවන් යෙදීමත්. මේ කාරණා හතර මෙලව දුණෝ පරලොව සුගතිය ශාන්ත නිවන පිණිස පවට්නා මහා මංගල ධර්ම හතරක්. තපෝච බ්‍රහ්මචර්යංච අරිය සත්‍යාන දස්සනං නිබ්බාන සච්ච කිරියාච ඒතම් මංගල මුත්තම. ඉන්ද්‍රිය දමනයත් කෙලෙස්ථාන වීරියක් කියන තපෝ ගුණේ පුරුදු කිරීමත්. බ්‍රහ්මචාරියංච සීල සමාධි ප්‍රඥා නම් වූ ශාසන බ්‍රහ්මචාරියාව හැසිරීමත්. අරිය සත්‍යාන දස්සනං දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ යන චතුරාර්ය සත්‍ය ධර්මයේ සුතමේ වශයෙන් අසා දැන ගැනීම හා භාවනාමේ වශයෙන් ආબોධ කර ගැනීමත්. නිබ්බාන සත්‍ය කිරියාචය සකල දුක්ඛ රාශියගේ නිවීම වූ අසංඛත ධාතු සංඛාත නිර්වාණ ධාතුව සතර මඟ නැණින් ආબોධ කර ගැනීමත් යන කරුණු සතර මහා මංගල ධර්ම සතරක්. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යසන කම්පති අශෝකං විරජං ඛේමං ඒතම් මංගල මුත්තම. ලාභාලාභ යස අයස නින්දා ප්‍රශංසා සැප දුක් කියන මේ අටලෝ දහමට මුහුණ පෑතනදී අකම්පිතව වගේම අනෝලීනව කියන්නේ හැකිලෙන්නේ නැතුව ඇලෙන්නේ ගැටෙන්නේ මුලාවන් නැතුව කම්පාවන් නැතුව සිතේ ශක්තිය ඇති කරගත හැකිනම් එවාගෙම අශෝකං බොහෝ දෙනා ශෝක වෙන්න තැනදී නුවණින් යුතුව නිශ්ශෝකී වෙනවා නම් විරජං කෙලෙස් උපදින අරමුණේදී ඥාන සම්පන්නව කෙලෙස් නූපදනාසේ සිත පිරිසුදුවෙන් තබා ගන්නේ නම් තේමං බොහෝ දෙනා බිය වෙන අරමුණේදී නොබියව නුවණින් යුතුව තේජස්වී සිටීමට සමත් වේ නම් මේ කාරණා හතර මහා මංගල ධර්ම සතරක්. ඒතාදිසානි කත්වාන සම්බත්ත මපරාජිතා සම්බත්ත සොත්තිං ගච්ඡanti තං තේසම් මංගල මුත්තමන්ති. මෙන්න මේ කාරණා 38 යම් කෙනෙක් අනුගමනය කරනවා නම් හැසිරෙනවනම් පවතිනවනම් වඩනවනම් ඒ තැනැත්තා සබ්බත් මපරාජිතා සෑම තැනම අපරාජිතයෙක් වෙනවා, නොපරදින්නෙක් වෙනවා, ජයග්‍රාහකෙක් වෙනවා. සබ්බත් සොත්තිං ගච්ඡන්ති සෑම තැනකදීම ස්වස්ති භාවයට සැපවත් බවට පත් වෙනවා. මේකයි මහාමංගල සූත්‍රයේ සංක්ෂේප හැඳින්වීම. දැන් මේ මහාමංගල සූත්‍රයේ තියෙන කාරණා 38 මුලින් සඳහන් කළ අසේවනාච බාලාණන් කියන තැන සිට කාලේන ධම්ම සවණං කියන ගාථාව තෙක් ඇත්තා වූ කරුණු එතන තියෙනවා. කරුණු රාශියක්. ඒ කරුණු සියල්ලම ගිහි ජීවිතයක් ගත කරන්නෙකු විසින් විශේෂයෙන් අනුගමනය කරනු කළ යුතු කාරණා රැසක් වේවා. ඊළාට කන්තිච සෝවචස්සතා කියන ගාථාවේ කරුණු හතරක්, තපෝච බ්‍රහ්මචර්යයන්ච කරුණු හතරක්, පුට්ටස ලෝක ධම්මේ කරුණු හතරක්, මේ 12 ගිහි ජීවිතයෙන් නික්මී පැවිදි වූ නැට විශේෂයෙන්ම ඉදිරිපත් වෙන කරුණු හතර 12ක්. එසේ නමුත් ගිහි පින්නතුන් විසින්ද මේ සියල්ල අනුගමනය කළ යුතු පවතිනවා. පැවිදි පින්නතුන් විසින්ද මෙයින් එකක් දෙකක් කරන්නේ සියල්ල අනුගමනය කළ යුතු වේවා. පැවිදි පින්නතුන් විසින් අනුගමනය කරන්නට සිදු නොවන දේ තමයි අර පුත්තදාරස සංඝහෝ කියන කොටස් දෙක. අනිත් සියල්ලම අනුගමනය කරන්න වේවා. එතකොට මෙහිදී මේ මහා මංගල ධර්මය නැත්නම් මංගල සූත්‍රය බොහෝසෙන් බෞද්ධයන් භාවිතා කරන්නේ පිරිතක් වශයෙන්යි. තුන් සූත්‍රේ නමින්, මහා පිරිත නමින්, මහා මංගල සූත්‍රේ, රතන සූත්‍රේ, කරණීය සූත්‍රේ සෑම පිරිත් මණ්ඩපයක මුලින් සජ්ජායනා කරනවා. සමහරට රෝග සුවපත් කරන්නත් මේ සූත්‍ර තුන සජ්ජායනා කරනවා. එවාගේම විශේෂ මුල්ගල් තැබීම්, ගැට ගැවදීම් ආදී මංගල කටයුතුවලදී මේ පිරිත සජ්ජායනා කරනවා. සැබවින්ම මේ මහා මංගල සූත්‍රයේ ධාරණය කර නිතර භාවිතා කරනවා නම් එයම සීල අභිවෘද්ධියේහි දොරටුවක් වෙනවා. මේක නිතර භාවිතා කරන්නාට තමන්ගේ සීල අභිමත අභිවෘද්ධිය සැලසෙනවා. හේතු කාරණා රහසක් තියෙනවා. එකක් තමයි මේ මහා මංගල සූත්‍රයේ අසා මාර්ගඵල ලබාපු අපමණ දෙවි දේවතාවෝ අහසේ වැඩි ඉන්නවා. මේ දේශනාවල් සවන් දෙන්නේ ඇත්ත බොහෝම ආදරෙන් බලාපොරොත්තු වෙනවා, ගෞරවයෙන් බලාපොරොත්තු වෙනවා. යම් තැනක මේවා අහන්න ලැබෙනවා නම් ඒ තැනට ඒ පුජ්‍යලයන්ට ඒ දෙවියන්ගේ අනුකම්පාවද උපකාරද සැලසෙනවා. ඒක එකක්. අනික මේ මංගල සූත්‍රයෙන් කියවෙන්නේ සැබවින්ම දියුණුවේ දොරටු. මේවා නිතර 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 භාවිතා කරනකොට භාවිතා කරන්නාගේ සිතට ඇතිවෙනවා දියුණුව පැතීම, දියුණුව සඳහා කටයුතු කිරීම සඳහා උත්සාහය. එයිනොත් දියුණුවම සැලසෙනවා. අනෙක් කාරණේ කොයිදේ නමුත් පිරිහීමේ හේතු කිය කියා ඉන්නකොට එතන පිරිහීමේ ලකුණු ඇතිවෙනවා. දියුණුවේ හේතු කියව කියව ඉන්නකොට දියුණුවේ හේතු මතුවෙනවා. මෙන්න මේක නිසා මේ මහා මංගල සූත්‍රය දිනපතාම සෑම දෙනා විසින් භාවිතා කළ යුතු ඉතාමත්ම ශ්‍රේෂ්ඨ අභිවෘද්ධිකර දේශනාවක්. ඊළඟට අපි සලකා බලන්නේ මේ මහා මංගල සූත්‍රයේ තුලින් අපට අපේ අභිවෘද්ධිය පිණිස භාවනාවක් වශයෙන් භාවිතාට ගන්න කොහොමද කියන මේ තේරුමයි. දැන් මේ සම්බන්ධව නොයෙක් හේතු සාධක නිදාන උදාහරණ උපමා උපදේශ ඕනතරම් ප්‍රකාශ කරන් තුන් පිටකින් තියෙනවා. එවාගෙම ලෝක තත්ත්වයනුත් ගන්න බොහෝ කරුණු තියෙනවා. ඒවා බොහෝසෙන් අපේ බෞද්ධෝ දන්නවා. එවාගෙම නිතර අහන්නත් ලැබෙනවා. දැන් මෙතෙන්ද අපි බලාපොරොත්තු වන්නේ මේ මහා මංගල සූත්‍රයේ තුලින් තමාගේ දෛනික ජීවිතේට කොහොමද අදිෂ්ඨානයක් මානසිකාරයක් පුරුදු කරගන්නේ කියන මේ කාරණා ගැනයි අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වන්නේ. දැන් මෙතෙන්දී අපි සලකා බලන්නට ඕන ඉස්සෙල්ලා මේ සූත්‍රය කටපාඩම් කරගන්නවා. උදේට හවසට තමන් කැමති වේලාවක තමන්ගේ හිත සාන්ත කරගෙන ශීලයක පිහිටලා මංගල සූත්‍රයේ තමන්ට පමණක් ඇහෙන්න හරි සජ්ජායනා කරනවා. දොළොස් ශ්‍රේණියක් ඇතට ඇහෙන්න සජ්ජායනා කරනවා නම් ඒත් සෑහෙනවා. දොළොස් ශ්‍රේණියක් කියන්නේ අඩි 18ක් තරම් දුරනේ. එතකොට මෙහිදී ඒ අභිධර්මයේ මහා මංගල සූත්‍රයේ සජ්ජායනා කරන අවසානයේදී එකක් එකක් ගානේ තමන් අදිෂ්ඨාන කරගන්නවා. ඒ අදිෂ්ඨාන කරන අන්තිමට ත්‍රිලක්ෂණ විපස්සනාට හරවනවා. එතකොට සීලේ පිහිටීමෙන් සීල ශික්ෂාවක්, මේක භාවනාත් නැගීමෙන් සමාධි ශික්ෂාවක්, අවසානයේ ත්‍රිලක්ෂණ නැංගීමෙන් ප්‍රඥා ශික්ෂාවක් කියන සීල සමාධි ප්‍රඥා තුන වැඩෙන හැටියටයි මේක භාවිතා කරන්න වෙන්නේ. නිසා මම පළමුවෙන් ඒ භාවනා වගන්තියක් බොහොම සරලව, ඒ වගේම නිතර පාවිච්චි කරන්න පහසු ඉදිරිපත් කරනවා. හැබැයි ඒකම කටපාඩම් කරගන්න කියලා පිනීම කරන්නේ නැහැ. ඒ අනුව තම තමාට ගැළපෙන වචන වලින් කෙටියෙන් හෝ දිගින් හෝ ඒ අනුසාරයෙන් තමා භාවිතාට පුරුදු වෙන්නට උනේ. ඒකෙන් තමන්ට දෙලොව දුණුව නිවන් මඟ ආලෝකමත් වෙනවමයි. මෙන්න මේ විදිහටයි කෙටි සැලැස්ම. සුමිහිරි නිවන් සැපතින් සනසෙනු පිණිස මම බාල පුද්ගලයන්ගෙන්ද අසත් පුරුෂයන්ගෙන්ද පාප මිත්‍රයන්ගෙන්ද පාප ක්‍රියාවන්ගෙන්ද පාප වචනයන්ගෙන්ද පාප සිතිවිලි වලින්ද පාප ක්ලේශයන් කෙරෙන්ද දුරින්ම දුරවන්නේමි. සිල්වත් ගුණවත් නැනවත් බෝසත් කලන මිතුරන්ද පණ්ඩිතෝත්තමයන්ද කල්යාණ ක්‍රියාවන්ද කල්යාණ වචනයන්ද කල්යාණ සිතිවිලිද කල්යාණ කුසල ධර්මද කල්යාණ ප්‍රතිපත්තිද අනුගමනය කරන්නෙමි. සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් ගුණයෙන් නුවණින් වැඩි සිටි උතුමනට බුදුපසේ බුදුමහරහත් මහෝත්තමයනටද මෞපිය ගුරුවර කලණ මිතුරන්ටද කයින් වචනින් සිතින්ද සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන්ද ප්‍රතිපත්තියෙන්ද නිරතුරු ගෞරව කරන්නෙමි. තෙරුවන් පවතින සිල්වත් ගුණවත් නැනවත් බෝසත් මෞපිය ගුරු උතුමන් වෙසෙන දාන සීල භාවනාදී කුසල් පාරමී පිරීමට වාසනාවන්තවන පතිරූප දේශයකම වාසය ප්‍රාර්ථනා කරන්නෙමි. ජාති ජාතීන් හිදී සිදු කරගත් දාන සීල භාවනාදී කුසල් ඵල මතු කරගනු පිණිස ධාර්මිකව ජීවත් වන්නෙමි. යෝනිසෝ මනසිකාරයෙන් යෙදී සෑම ක්‍රියාවක් සෑම වචනයක් සෑම සිතිවිල්ලක් දහමට අනුව පවත්වන්නෙමි. ආගම ධර්මය පිළිබඳවද ධර්මය විනය පිළිබඳවද සීල සමාධි ප්‍රඥාවන් පිළිබඳවද ධ්‍යාන සමාධි සමාපatti අභිඥා විදර්ශනා මාර්ගඵල පිළිබඳවද බහුශ්‍රුතවන්නෙමි. මෙලවට පරලොවට හිත වැඩ පිණිස පවට්නා වූ ධාර්මික ශිල්ප ශාස්ත්‍රයන් හදාරන්නෙමි. කයින්ද වචනින්ද සිතින්ද සීතුන් දුරින්ද මෙලොවට පරලොවට හිත වැඩ පිණිස සංවර විනය පුරුදු කරන්නෙමි. තමන්ටද අනුන්ටද මෙලොවටද පරලොවටද හිත වැඩ පිණිස පවට්නා වූ සුභාසිත වචනම කතා කරන්නෙමි. දෙමව්පියන් වෙත කළ ගුණ සලකමින් මෙලව දියුණුව පරලොව සුගතිය සාන්ත නිවන් පිණිස කරුණුපාකින් උවටැන් කරන්නෙමි. සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දරුවන් වනු පිණිස කරුණුපාකින් දරුවනට සංග්‍රහ කරන්නෙමි. සිල්වත් ගුණවත් නැනවත් උතුම් බිරින්දං වනු පිණිස ගරුණාමෙත් ගුණ පිහිටුවා කරුණුපාකින් බිරින්දට සලකන්නෙමි.
මෙලව පරලව හිතපු සුව පිණිස පවට්නා වූ මඟඵල නිවන්සෝ පිණිස හේතු වෙන පරිදි සම්මා ආජීවය පුරුදු කරන්නෙමි. ආමිස දාන ධර්ම දානයන් පාරමී සීලසයෙන් පුරුදු කරන්නෙමි. දස කුසල ධර්මයට අනුවම ජීවිතය පවත්වන්නෙමි. ජීවත් වන්නා වූද මිය පරලොව ගියා වූද ඥාතීන් හට දෙලොව සුභසත පිණිස වැඩ හැසිරෙන්නෙමි. පරෝපකාරය සඳහා උපාකාර වෙමින් ලෝ වැඩ සලසන්නෙමි. කයින් වචනින් සිතුන් සිදුවිය හැකි පාපයන් කෙරෙන් ආදීනව සලකා දුරින්ම දුරුවන්නෙමි. මදයට හා ප්‍රමාදයට හේතුවන මද්‍යපානයෙන් සදහට වලකින්නෙමි. දාන සීල භාවනාදී කුසල ධර්මයන් පිරීමෙහි අප්‍රමාද වන්නෙමි. ගරු කටයුතු උතුමන් හට සිල්වත් ගුණවත් උතුමන් හටද ශාරීරික ධාතු පාරිභෝගික ධාතු උද්දේශික ධාතු වශයෙන් පවට්නා වූ පූජනීය වස්තුන් වෙතටද බුදුපසේ බුදුමහරහත් උතුමනටද දස පාරමිතා ආදී උසස් බෝසත් ගුණයන්ටද ගෞරව කරන්නෙමි. සිල්වත් ගුණවත් උතුමන් වෙත යටහත් පැවැත්මින් නිහෙතමානී වන්නෙමි. ලද පමණින් සතුටු වෙමින් අල්පේච්ඡතා සන්තුෂ්ඨිතාදී ගුණ පුරන්නෙමි. කළගුණ සලකමින් ලොවී ලෝතුරා සුව පතන්නෙමි. බුදුබණ ඇසීමෙහි නිරතුරු ප්‍රියවන්නෙමි. ඉවසිය යුතු සැමතන්නේදී නැන නුවන යොදා මහමෙරමින් ඉවසීම පුරුදු කරන්නෙමි. සුවච කීකරු ගුණයෙහි පිහිටා සිල්වත් ගුණවත් නැනවත් උතුමන් ඇසුරු කරන්නෙමි. සිල්වත් ගුණවත් නැනවත් ශ්‍රමණ බ්‍රාහ්මනාදී පැවිදි උතුමන් ආශ්‍රය කරන්නෙමි. සුදුසු කල්ලි ධර්ම සාකච්ඡාවෙහි දෙමින් දහම් ගැටලු විසඳාගන්නෙමි. ඉන්ද්‍රිය දමනයද ක්ලේශ තාපනය නම් වූ වීරියද වඩන්නෙමි. සීල සමාධි ප්‍රඥා සීරසයෙන් සසුන් බඹසර හැසිරෙන්නෙමි. දුක්ඛය සමුදය නිරෝධය මග්ගය යන චතුරාර්ය සත්‍ය ධර්මය අනුබෝධ වශයෙන්ද ප්‍රතිවේධ වශයෙන්ද අවබෝධ කරගන්නෙමි. සියලු දුක්ඛයන්ගේ සංසිඳීම නම් වූ එකලොස් ගිනි නිවීම නම් වූ තෘෂ්ණාවට අරමුණු නොවන්නා වූ අසංකත ධාතු සංඛ්‍යාත සාන්ත නිවන් සුව සාක්ෂාත් කරන්නෙමි. අටලෝ දාමින් කම්පා නොවන ගුණයෙහි පිහිටන්නෙමි. ශෝක විය යුතු තන නැන නුවණින් යුතුව නිස්සෝකී වන්නෙමි. කෙලෙස් අරමුණ ඇති තන්නේ නැන නුවණින් යුතුව නික්ලේශී වන්නෙමි. බිය විය යුතු අරමුණෙහි නැන නුවණින් යුතුව ඍජුව නොබියව සිහි නුවණින් කටයුතු කරන්නෙමි. මෙසේ වූ අට තිසක් මංගල ධර්මයන් අනුගමනය කරමින් මෙලොව ජයගෙන පරලොව ජයගෙන සසර ජයගෙන කෙලෙසුන් ජයගෙන ආත්ම භාවය ජයගෙන අපරාජිතව බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ නිවීසනසී පැමිණවදාළ අජරාමර සාන්ත අමාමහ නිවන් සුව පතන්නෙමි. මේ විදිහට තමාගේ මනසට ගැළපෙන හිතර සමාධිය ඇතිවෙන වචන පෙළකින් මේ කරුණු 38 අදිෂ්ඨාන කර ගැනීම වැදගත් වෙනවා. මේ මහා මංගල ධර්මයන් එකක් එකක් ගානේ සලකා බලනකොට සෑම කුසලයකදීම මේ 38 සම්පූර්ණ වෙන හැටි තේරුම් ගන්න පුළුවන්. දැන් අපි සලකා බලමු අපි මේ ධර්ම දේශනා කරනවා. පින්තුන් ධර්ම ශ්‍රවණය කරනවා. දැන් මේ බුද්ධ පූජා පැවැත්ුණා. ශීලයක පිහිටියා. සංඝ රත්නයේ දුටු තැන වැඳ නමස්කාර කළා. මේ කටයුතු තුළ මංගල ධර්ම 38ම තියෙන බව අපි තේරුම් කරගන්නට ඕනේ. හැම කුසලයක් පාසා මේසේ ලැබෙන හැටි පැහැදිලි කරගන්නට ඕනේ. දැන් අපි මේ මොහොතේදී අසේවනාච බාලානං ගුණේ පිහිටා සිටින්නේ. මේ වෙලාව අපි ආශ්‍රය කරන්නේ පාප මිත්‍රයන් නෙමෙයි. පාප ක්‍රියාවන් නෙමෙයි. පාප ක්ලේශයන් නෙමෙයි. පාප සිටිවිලි නෙමෙයි. පාප වචන නෙමෙයි. එසා අපි මේ මොහොතේදී බාලයන් කරෙන්, බාල ක්‍රියාවන් කරෙන්, බාල වචන විකරෙන්, එවාගෙම බාල සිටිවිලි, එවාගෙම ක්ලේශයන් කරෙන් ඈත්ලා මේ වෙලාවේ ඉන්නවා. මහා මංගල ධර්මයක් උදායි පැනින් ඉන්නේ. දැන් අපි ආශ්‍රය කරන්නේ බුදුරජාණන් වහන්සේ, ශ්‍රී සද්ධර්මය, මහා සංඝරත්නය, සිල්වත් ගුණවත් පිරිසක්. එවාගෙම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා පුරුදු කළ කුසල කාය කර්ම, කුසල වාචික කර්ම, කුසල මනෝ කර්ම, කුසල ධර්ම අපි දැන් මේ වෙලාවේ අනුගමනය කරන්නේ. ඒ දෙවෙනි මහා මංගල ධර්මයේ උද පිහිටා සිටිනවා. මේ මොහොතේ අපි බුද්ධ රත්නයේට, ධර්ම රත්නයේට, සංඝ රත්නයේට, සිල්වත් ගුණයත් උතුමන්ද, ගුණයට දාමට ගෞරව පිණිසයි මේ පවතින්නේ. එචා ගරු කටයුත්තන් ගෞරව කිරීමේ උතුම් පූජනීය උතුමන්ද පූජා කිරීමේ කුසලයේ මෙතන පිරෙනවා. දැන් අපි වාසය කරන්නේ පතුරු ප්‍රදේශ වාසයකයි. මෙතන රත්නත්‍රයේ වැඩ ඉන්නවා. මෙතන කල්යාණ මිත්‍රයන් ඉන්නවා. මෙතන කල්යාණ ධර්මයන් පවතිනවා. කල්යාණ ගුණධර්ම අනුගමනය කෙරෙනවා. එතකොට අපි පතිරූප දේශවාසයක මේ ගත කරන්නේ. එවාගෙම අපට සසර පින් තියෙනවා. ඒ නිසා මේ ලෝක ධාතුය හඬා වැළපෙන නාන දුකින් පෙළෙන ජනතාව අතරත අද අපි කුසල සෝමනසින්, කුසල සිහියෙන්, කුසල වීරියෙන්, කුසල ඡන්දයෙන්, මුදිතාවෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන්, චිත්ත ප්‍රසාදයෙන් මේ අපි ගත කරන්නේ අපේ පෙර පින මතු කර ගැනීමෙනුයි. මේ මොහොතේ අපේ සිතේ පවත්නේ අත්ථ සමාපණිදි වශයෙන්, ඒ කියන්නේ යෝනිසෝ මනසකාරයෙන් යුතුව ධර්මයේ පිහිටුවාගෙනයි දැන් අපි මේ පවතින එක මංගල ධර්මයක්. දැන් අපි මේ බණ ඇසීමෙන්, එවාගේ පිළිවෙත් පිළිෙමින් ආගම බහුශ්‍රත, අධිගම බහුශ්‍රත කියන බුද්ධ ධර්මයේ පිළිබඳව, බෞද්ධ පිළිවෙත් පිළිබඳව යමක් ඉගෙන ගන්නවා, එවාගේම පුහුණු වෙනවා. ඒක මංගල ධර්මයක් මෙතන. එවාගේම අපේ දැන් මේ පැවැත්ම මෙලව දිනුවට පරලොව සුගතියට නිවනට හේතු වෙන යහපත් අවබෝධයක් ඇති කර ගැනීමයි. ශිල්පයේ කියන එකේ තේරුම හස්ත කර්මාන්ත හැටියට හඳුන්වනවා. දැන් මෙතන වඳින හැටි දන්නවා, වාඩි වෙන හැටි දන්නවා, ඉරියව් පවත්වන හැටි දන්නවා. ඒකත් තමන්ගේ දිනුවට හේතුන ශිල්පයක්. හැමෝම දන්නේ මේවා. අනික දැන් සුවිනීත විනය ඇතුව පවතිනවා. අපි හැමදෙනාම දැන් කයින් සංවරයි, වචනින් සංවරයි, හිතින් සංවරයි, පැවැත්මින් සංවරයි, හැම දෙයකින්ම සංවරයි. අපි දැන් සුවිනීත විනය නම් වූ මංගල ධර්ම උඩමේ ඉන්නවා. දැන් මේ වෙලාව අපි කතා කරනවා නම් කතා කරන්නේ සුභාසිතියක්මයි. පෙළොවට හිත සුව පිණිස, පරලොව සුගතියේ පිණිස, නිවන පිණිස හේතු වෙන දෙයක්මයි මේ කාලය තුල අපි කවුරුත් කතා කරන්නේ. සාදුකාර දුන්නත් ඒකත් සුභාසිතයක්. එවාගෙම දැන් මේ මොහොතේදී ජීවත්වන දෙමව්පියන්ද, මේ පරිලෝකයේ දෙමව්පියන්ට අපි සංග්‍රහ කරනවා. අපි ඥාතින්ද පින් දෙනවා, ජීවත්වන ඥාතින්ද සෙත් පතනවා. එනොත් අපි මව්පියන් උපස්ථාන කිරීමේ කුසලයේ සම්පූර්ණ කළා වෙනවා. අනික් කාණියරේ මව්පියන් අනුගමනය කිරීමක් මෙතන තියෙනවා. අපි දෙමව්පියෝ හොඳ සිල්වත් ගුණවත් ආගමිකවත් පිළිවෙත් වලින් යෙදුණු පින් දෙමව්පියෝ. අපි මේ කටයුතු කරනකොට දෙමව්පියන් අපි සංග්‍රහ කළා වෙනවා. එවාගෙම දූ දරුවන් හා ස්වකීය ස්වාමි භාර්යාවන්ට මේ සැලකීම මෙසීම සිද්ධ වෙනවා. ඒ දූ දරුවන්ට මේ ගුණ ධර්මයන් අනුගමනය කරන්න සලස්සනවා. එවාගෙම ස්වාමි භාර්යාවන්ට උණුවන්ට මෛත්‍රී කරමින් උණුවන්ගේ දියුණුව පැතීම සිද්ධ වෙනවා. එසේම මේ මොහොතේදී ජීවත් වීමේ කටයුතු ධාර්මික වෙනවා. සම්මා ආජීවයේ හිතේ පිරිසුදු බවයි. දැන් මේ ආගමානුකූලව කටයුතු කරන කෙනෙකුගේ හිතේ කිසිසේත් පහළ වෙන්නේ නැහැ වැරදි ජීවත් වීමක් සඳහා. එසා සම්මා ආජීවයේ කියන අනාකූල කම්මන්තයත් මෙතන තියෙනවා. එවාගෙම ආමිෂ දාන, ධර්ම දාන දෙකමත් මෙතන තියෙනවා. දැන් මේ බුද්ධ පූජා පැවැත්වුවා, සංඝ රැකින ගිලන්පස දාන ආදී පිරිනමනවා. ආමිෂ දාන එවැගේම ධර්ම දාන. ඒ කියන්නේ තමන්ගේ සීලය, තමන්ගේ සමාධිය, තමන්ගේ ප්‍රඥාව මේවා දිනු කරමින් අපි ධර්ම දානයේ තුනුරුවන්ට ගෞරව වශයෙන් පූජා කරනවා. එවැගේම දස කුසල ධර්මයේ මෙතන පැවතිනවා. දානයේ තියෙනවා. එවැගේම පස්පවෙන් දස කුසලෙන් වැළකීම තියෙනවා. දස පුණ්‍ය ක්‍රියාවස්තු මෙතන තියෙනවා. එවැගේම ඥාතීන් සංග්‍රහයකොත් මෙතනම තියෙනවා. ජීවත් වෙන ඥාතීන්ලා මේ පරලෝකයේ ඥාතීන් අපි පින් පමුණුවනවා. ජීවත් වෙන ආදී සෙත්පත් වෙනවා. එයත් හඳ ආදර්ශ දෙනවා. එසේම ලෝබනි සඳහාද වැඩ හැසිරීමක් වෙනවා. මේ වගේ විහාරස්ථාන වලට නිතර එමින් මේ ස්ථාන වලින් ලෝට වැඩ සැලසීම සඳහා අපි සංග්‍රහ වෙනවා. උපකාර කළා වෙනවා. එනිසා අනවජ්ජානි කම්මානි මංගල ධර්මයක් මෙතන තියෙනවා. මේ වෙලාවේ අකුසල කර්මයන්ගෙන් දුරින්ම දුර වෙලා ඉන්න ආරති විරති පාපා. එවාගෙම අපි මේ වෙලාවේ මද්යපානයෙන් වැළකීලා හොඳ සිහියෙන් ඉන්නවා. මේ වෙලාවේ කුසල ක්‍රියාව සම්බන්ධව මන සිහිනුනින් ඉන්න බැවින් අප්‍රමාදෝච ධම්මේ සුගුණියත් පිරුවා. එවාගෙම ගරු කටයුත්තන්ට ගෞරව කිරීමේ පින මෙතන තියෙනවා. දැන් මේ හැමදෙනාම නිහතමානී වෙන්නේ බොහොම සංසුන්ව යටහත් පැවැත්මෙන්. එවාගෙම මේ මොහොතේදී තමාට ලදපමණින් සතුටුලයි මේ වාඩිලා ඉන්නේ. යදුරුකාරි විමාරි කොතනාරි වාඩි වෙමින් ලදපමණින් සතුටුලා ඉන්නවා. එවාගෙම කලගුණ සැලකීම් වශයෙන් අපට අනුග්‍රහ කරන මේ සිල්වත් ගුණවත් බුද්ධ පුත්‍ර සංඝරත්නයට අනුග්‍රහ කිරීම මෙතන සිද්ධ වෙනවා. එවාගෙම ඕනෝන්ට උපකාර වීම මෙතන තියෙනවා. සමාත බණහන්දෙන් නැති අයට බණහන් දෙක්කාසු කරගෙන ඉන්නවා. එවාගෙන් තමන්ගේ ස්වල්පව උපකාරයක් කළ යටත් උපකාර කිරීම මෙතන තියෙනවා. එවාගෙම ධම්ම ශ්‍රවණිකේන මහා මංගල ධර්මයේ දැන් මෙතන පවතිනවා. එසේම ඉවසීමේ ගුණය දැන් තියෙනවා. දැන් අපට සීතල උණුසුම, බඩගිනි පිපාස, මැසි මඳුරු ආදී පීඩා මේ හැම දෙයක්ම දැන් ඉවසාගෙන ඉන්නේ. එවාගෙම ධර්ම ශ්‍රවණය කරනකොට වෙලාව ගත වෙනවා කියලා කලබල වෙන්නේ නැතුව ඒ ඉවසීමෙන් යෙදෙනවා. කන්තිච එවාගෙම සෝවචස්සතා සංගරත්නී ඉදිරියේ, වැඩිහිටියන් ඉදිරියේ, ධර්මයේ ඉදිරියේ, ප්‍රතිපත්ති ඉදිරියේ බොම සුවච භාවයක් දෙමී වෙලාවේ පවතිනවා. එවාගෙම සමනානංච දර්ශන සිල්ලුතුන් වාසීලා දැකීමේ මංගල ධර්මයක් මෙතන තියෙනවා. එවාගෙම කාලින ධම්ම සාකච්ඡා, දැන් මෙතෙන්දි ධර්ම සාකච්ඡාවක් කෙරෙනවා. තපෝච මේ වෙලාවේ සෑමදෙනාගේ තියෙන කුසල වීරිය. එයින් අපේ සිතේ කෙලෙස් කැවෙනවා. ඒක තපෝ. මේ වෙලාව අපේ ඉන්ද්‍රියන් සංවරව පවතිනවා. ඇස කන නැහැ දිව කාය හේතු ඉන්ද්‍රියන් සංවරව පවතිනවා. ඒක තමයි ඉන්ද්‍රිය තමයි තපෝ කියන වචනයෙන් හඳුන්වන්නේ. ඉන්ද්‍රිය දමනය හා කෙලස්ථාන වීරිය දැන් මෙතන පවතිනවා. ඒ වගේම අපි දැන් සීලයක පිහිටා ඉන්නවා. සිතේ තැන්පත් බැවින් ධර්මාශ්‍රවණය කිරීමෙන් සමාධියක් ඇති වෙනවා. ඒකම මේ ලැබෙන ආභෝධයෙන් ප්‍රඥාව වැඩෙනවා. සීල සමාධි ප්‍රඥා නම් වූ සාසන බ්‍රහ්මචර්යය මෙතන පිළිනවා. එවාගේ මේ කුසල් ජවන් සිතක් ගන්න අපේ චතුරාර්ය සත්‍ය දකිනවා. දැන් අපේ සෑම කුසලයක් කරා නිවන් සුවපත. නිවන් සුවපත කරන සෑම ජවන් කුසල සිතක් පාසාම ඇති වෙන චතුරාර්ය සත්‍ය ආબોධි කොහොමද? අපි යන්දාසක මඟපල නිවන් ලබනවා නම් ඒ නිවන් ලබන්නේ මේ කුසල් ජවන් සිත උපනිශ්‍රේ වෙනවා. එතකොට මේ ජවන් සිතක් ගානේ කරුණ හතරක් සිද්ධ වෙනවා. එකක් තමයි සසර කෙටි වෙනවා දුක්ඛ සත්‍යය. එකක් තමයි නිවන සමීප වෙනවා නිරෝධ සත්‍යය. එකක් තමයි මේ කිසිතේ නීවරණ ආදී කෙලෙස් සිටිවිලි යටපත් වෙනවා තදංග වශයෙන්. ඒක සමුදේ සත්‍ය අවබෝධය. එකක් තමයි මේ සිතේ තේනවා මාර්ගාංග පහක් දැකින්. සම්මා දිට්ඨි තේනවා, සම්මා සංකප්ප තේනවා, සම්මා වායාම තේනවා, සම්මා සති තේනවා, සම්මා සමාධි තේනවා. නුවණින් යුතුව බණහන වෙලාවේ මේ අංග පහක්ම පහළ වෙනවා. ඒ ජවන් සිටි ඒක මාර්ග සත්‍ය ආબોධි. මේ බැලුවාම ජවන් සිතක් ගානේ අපි සිදු කරන්නේ චතුරාරි සත්‍ය ආબોධයේ ටිකෙන් ටික ලබා ගැනීමයි. යන් දාසක මේ කංග සම්පූර්ණ වෙනකොට තමයි මාර්ගඵල නිර්වාණ සාක්ෂාත් වන්නේ. ඒ වගේම දැන් අපි මේ මොහොතේදී තදංග විමුක්ති නම් වූ නිවන දකිනවා. නිවනේ තියෙනවන අවස්ථා තුනක්. තදංග විමුක්ති, විස්කම්බන විමුක්ති, සමුච්ඡේද විමුක්ති කියලා. මේ මොහොතේදී අපේ සිතේ කෙලෙසුන් තදංග වශයෙන් ඈත් වෙලා. ඒ කියන්නේ දැන් මේ බුද්ධ මන්දිරයේ තුල ආලෝකයේ තියෙනවා. ආලෝකයේ තියෙන තාක් මේ ස්ථානේ අඳුර ඇතුල් වෙන්නේ නැහැ. ඒ වගේ අපේ කුසල් සිතින් ඉඳ යන්තාක අප ඉන්නවා නම් ඒ තාක් අපේ සිතේ ලෝභ දෝෂ මෝහ ආදී අඳුරු පහළ වෙන්නේ ඒවා ඉවත් වෙලා යනවා. ඒක තමයි තදංග විමුක්තිය කියන්නේ. ඒකෙන් දැන් අපි යුක්තයි. යන් දාසක සමාධි භාවනා වඩා උපචාර සමාධි අර්පණා සමාධි පෙදෙවුවා නම් එදාට විස්කම්බන විමුක්තිය ලැබෙනවා. සමුච්ඡේද විමුක්තිය කියන්නේ මාර්ගඵල ප්‍රතිලාභයයි. ඒ මාර්ගඵල ප්‍රතිලාභයේ දක්වා උපනිශ්‍රය වෙන මේ උතුම් අවස්ථාවකට දැන් සම්බන්ධ වෙ තියෙන්නේ. ඊළඟට දැන් මේ මොහොතේදී අපට ලාභයක් අලාභයක් යසසක් අයසක් නින්දාවක් ප්‍රශංසාවක් සැපක් දුක්ක් ලැබුණත් හෙල්ලෙන්නේ නැහැ. මේ මොහොතේ අපි හෙල්ලෙන්නේ නැති කුසල සිතකින් මේ ඉන්නේ. අපේ කුසල සිත හෙල්ලෙන්නේ මේ ලෝභයෙන් දෝෂයෙන්. මේ හෙල්ලෙනවා කියන එකේ තේරුම අටලෝදාමින් කම්පණය කියන්නේ ලාභයක් යසසක් ප්‍රශංසාවක් සැපක් ලැබුණම ලෝභය. අලාභයක් අයසක් නින්දාවක් දුකක් ලැබුණම ද්වේෂය. ඒ දෙකොලෙම මෝහය. මෙන්න සිතේ කම්පණය. දැන් මේ මොහොතේදී අපි කුසල් සිත් පේලි පේලි පහළවන බැවින් ලෝභයක් නැහැ, ද්වේෂයක් නැහැ, මෝහයක් නැහැ. මේක තමයි අටලෝදාමින් කම්පා නොවීමේ ආරම්භයේ නැත්නම් ඵලපුරුද්ද ඇති කර ගැනීම. ඒකත් දැන් තියෙනවා. දැන් මේ මොහොතේ අපේ සිතේ ශෝකයක් නැහැ. ශෝකය පහළවන්නේ ද්වේෂ මූල අකුසල් සිතක. දැන් අපේ සිතේ ඉතා සෝමනස්ස සාගත කුසල් සිතින් ඉන නිසා පටික සිතක් නැ නිසා අශෝකං විරජං මේ මොහොතේ අපේ සිතේ කෙලෙස් සිතකුත් නැ ලෝභ සාගත කුසල් සිතක් නැ දෝෂ සාගත කුසල් සිතක් නැ මොහ සාගත කුසල් සිතක් නැ එනිසා විරජං මේ මොහොතේ අපේ සිතේ කෙලෙසුන්ගෙන් තොරයි කේමං මේ මොහොතේ අපට බයකුත් නැ ඒ කියන්නේ අත්තානුවාද බය පරානුවාද බය දණ්ඩ බය දුර්ගති බය කියලා තියෙනවා මහා බය හතරක්. තමන්ල තමන් දොස් කියාගන්න තමන් කළ වරදවල් අනුන් නොදන්න තමන් ගීත පමණක් දන්න වරදවල් ගැන තමන් දොස් කියාගන්නවා. තමන් ශාප කරගන්නවා. එවැනි බයක් අපට මේ වෙලාවේ නැහැ. අනුන් දොස් කියන අනුන්ගේ උපවාදවලට ලක් වෙන බයක් දැන් මේ මොහොතේ නැහැ. දඬුවම් ලැබීමේ බයක් මෙතන නැහැ. ඒ වගේම සංසාරයේ අපාය බයක් අපට ඇත්තේ නැහැ. දුගතියට යනවා කියලා අපි විශ්වාස කරන්නේ අපි කවදාකවත් මින්වත්තේ දුගතියට යන්නේ නැහැ කියන අදිෂ්ඨානයෙන් කටයුතු කරනවා. මෙන්න මේ විදිහට බැලුවාම මේ එකම පින්කම් පෙළියේදී මංගල ධර්ම 38ම වැඩි එකන තියෙනවා. ඒ නිසා අපි කරන සෑම කුසලයක් පාසා මේ මංගල ධර්ම වැඩි දියුණු කිරීම සිද්ධ වෙනවා. එයින් අපට මෙලව දියුණු සැලසෙනවා, පරලෝ සුගතිය සැලසෙනවා. මෙලව වශයෙන් තමන්ගේ ආධ්‍යාත්මික ගුණධර්ම දියුණු වෙනවා. ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය, ත්‍යාගය, ඥානය. එවාගෙම හිරිය, ඔත්තප්පය මේවා වැඩි දියුණු වෙනවා. එවාගෙම කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව, ඉවසීම, පරෝපකාරය මේ ගුණ වැඩි වෙනවා. කළුගුණ සැලකීම, කළුගුණ දැනීම, එවාගෙම අනුන්ගෙන් ලැබෙන අර කියන ලාභාලාභ යසයස නින්දා ප්‍රශංසා සැප දුක් ආදී දොසෙලෙන බව මේ වගේ ගුණ ධර්ම අපට වැඩි දියුණු වෙනවා. ඒ වැඩි දියුණු වෙන මනසක් ඇති බැවින් අපි කරන කියන දේවල්ද දියුණුවටපත් වෙනවා. ගහක් හිටේවා නම් ඒක හොඳින් වැඩෙනවා. මල් පැලයක් හිටේවා නම් හොඳින් වැඩෙනවා. දරුවෙක් හදනවා නම් දරුවා හොඳින් වැඩෙනවා. සේවකයෙක් ඉන්නවා නම් සේවකයා හොඳින් වැඩෙනවා. ඒ වගේම තමන් සතු සියල්ල යහපතින් යහපත් ලෙස අභිවෘද්ධියටපත් වෙනවා. ආශ්‍රය කරන්නම් කල්යාණ මිත්‍රයන් වැඩි දියුණු වෙනවා. ඒ වගේම තමන්ගේ ලාභ සත්කාර ආදී වැඩි දියුණු වෙනවා. ඒ මොකද හැම වෙලාවෙම තමන් දියුණුව පතන දියුණුවට මඟ පාදා ගන්න කෙනෙක් නිසයි. එමගින් සිදුවෙන අර පුබ්බේචකත පුඤ්ඤතා කියපු තැන මෙන් තමන් හැසිරෙන්නේ ප්‍රතිපත්තියකයි. ඒ ප්‍රතිපත්තිය හැසිරෙනකොට ඈතාතීතයේ සිදු කර ගන්නා ලද කුසල ධර්මයන්ගේ උපස්තම්භක ශක්තිය ඇවිල්ලා තමන්ද පිහිට වෙනවා. සාමාන්‍ය ඵල සූත්‍රයේදී දේශනා කළානේ අජාසත් ශත්‍රු රජුරවණ්ඩ රජුරවන්ගේ රජවාසලේ දාසකම් කරන දාස මෙහෙවර කරන කෙනෙක් එයින් අතිමිදී සසුන් ගත වෙනවා. ඔහු එතකොට සිදු කෙරේ තමන්ගේ ජීවිතයට ප්‍රතිපත්තියක් එක්කාසු කර ගැනීමයි. එතකොට මේ රජුරවන්ගෙන් ඇහැවා ඒ දාසයා පැවිදුණාට පස්සේ අයමත් දාස මෙහෙවර ගන්නවද රජුරු? රජතුමා කිව්වා නැත ස්වාමීනි, මම ගිහින් පා අල්ලලා වඳිනවා. මම සිව්පසෙන් පිරිනමනවා. මම කැපකරු දායක වෙනවා. මම ආරක්ෂා සංවිධාන සැලසෙනවා. එයින් පැහැදිලි වුණා සාන්දෘෂ්ටික වශයෙන් ප්‍රතිපත්තියේ තියෙන ආනිශංස. කලින් රජුරවන්ට බැල මෙහෙවර කළ දාසකම් කළ තැනැත්තා උසස් සීලයක උසස් පිළිවෙතක යෙදුණන් පස්සේ මොකද ඒ රජුරංගෙන් වැඳුම් ලබන්නේ කුණා ඒ රජුරංගෙන් සිව්පසේ ලබන්නේ කුණා ඒ රජුරංග කැපකරුකමට පත්වන්නේ කුණා ඒ රජුරංගේ ආරක්ෂා සංවිධාන ලබන්නේ කුණා මේ වගේ තමයි වර්තමාන වාසයේ මහා මංගල ධර්ම වැඩෙන හැටියට අපි පිළිවෙත් අනුගමනය කරනකොට අපට ඈත අතීතයේ සිදු කළ අසීමිත පින්කම්වල ආනිශංසය මතුවෙන්න පටන් ගන්නවා. මෙන්න මේක නිසා මෙලව දූණුව පතන, පරලොව සුගතියේ පතන, එවාගෙම දෙලව දූණුව පතන, ගුණධර්ම දූණුව පතන, පාරමී දූණුව පතන, බෝධිපාක් ධර්ම දූණුව පතන, එවාගෙම සද්ධාදී සප්තාරි ධනස්කන්ධයේ දූණුව පතන, සීල සමාධි ප්‍රඥා ගුණ දියුණුව පතන, ධ්‍යාන අභිඥා දියුණුව පතන, විදර්ශනා ඥාන දියුණුව පතන සෑම දෙනා විසින්ම දිවා රාත්‍රී දෙකේ මේ මහා මංගල ධර්ම ආවර්ජන කරමින් ඒවාට අනුසිත පුරුදු කර ගනිමින් භාවනාමය කුසල් වැඩෙනසේ පැවැත්මේ මිතා සුදුසුයි කියන එක ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ දේශනානුසාරයෙන් පැහැදිලි වෙනවා. එදා මේ දේශනේට සවන් දීගෙන සිටියේ දෙවියන් බ්‍රහ්මයන් අතරත සෑම දෙනාගේ හිත සමාධි වුණා. සමාධි වීම තුළින් විපස්සනා ඥාන පහළ වුණා. මේ කෙටි වේලාවක දේශනාව අවසන් වෙනකොටම කෝටි ලක්ෂයක් දෙවියන් බ්‍රහ්මයන් සෞකලෙස්නස අරිහත්ත්වයට පත් වුණා. අසංඛේයයක් පිරිස අමා මහ නිවනට පත් වුණා. ඒ කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි. අසංඛේයයක් කියන්නේ අද කාලේ මේ වචනේ බොහෝ දෙනා හිතන්නේ ගණනක් නැත කියන එක. නමුත් ගණනක් ඇති සංඛ්‍යාවක් තමයි අසංඛේය කියන්නේ. අසංඛේය කියන එකට 1.140ක් කරන් දිග සංඛ්‍යාවක්. ඒ කාලයේ ඈත අතීතයේ භාවිත වූ සංඛ්‍යාපතයේ කෙළවර තමයි අසංඛේය කියන සංඛ්‍යාව. ඒක කෝටි කියන සංඛ්‍යාවට තියෙන 1.7ක්. ඒ කෝටි බැගින් විසුවාරයක් වැඩි වෙනවා. එතකොට තමයි අසංඛේ නමින් හඳුන්වන්නේ 1 10 100 10 10000 ලක්ෂය දස ලක්ෂයයි කෝටියයි කෝටි කෝටියක් ප්‍රකෝටි එකයි ප්‍රකෝටි කෝටියක් කෝටි ප්‍රකෝටි එකයි කෝටි ප්‍රකෝටි කෝටියක් නින්නහොතේ නහොතේ එකයි නහොත කෝටියක් නින්නහොතේ එකයි නින්නහොත කෝටියක් අක්ෂෞහිණී එකයි අක්ෂෞහිණී කෝටියක් බිංදු එකයි බිංදු කෝටියක් අරිබුද එකයි අරිබුද කෝටියක් නිරරිබුද එකයි නිරාරමද කෝටියක් අහහ එකයි අහහ කෝටියක් අටට එකයි අටද කෝටියක් අබබ එකයි අබබ කෝටියක් සෝගන්ධික එකයි සෝගන්ධික කෝටියක් උත්පල එකයි උත්පල කෝටියක් කුමුදු එකයි කුමුදු කෝටියක් පුණ්ඩරීක එකයි පුණ්ඩරීක කෝටියක් පදුම එකයි පදුම කෝටියක් කථාන එකයි කථාන කෝටියක් මහා කථාන එකයි මහා කථාන කෝටියක් අසංකේයයි මේ වගේ තමයි ඒ චක්‍රය හඳුන්වන්නේ එතකොට මේ කියන්නේ අසංකේයයක් පිරිස කිව්වාම සුළු පටු ප්‍රමාණයක් නෙමේ ඒසා විශාල සංඛ්‍යාවක් මේ දහම් පදයට සමන් දීලා මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තා. අපේ සරුවඥන් වහන්සේ එවැනි සමාගම් 24කදී අසංකේය අසංකේය බැගින් පිරිස අමා මහ නිවනට පමුණුවා වදාලා. ඒ ශාන්තිනායකයන් වහන්සේ 20 අසංකේය කල්පලක්ෂයක්ම මෙන්න මේ මහා මංගල ධර්මයන් තමයි අනුගමනය කරමින් බෝධි සම්භාර මුදුන්පත් කරගත්තේ. සෑමාත් භාවයකදී මේ මහා මංගල ධර්මයන් අනුගමනය වුණා. බෝධිපාක් ධර්මයන් නමින් ඒ සත්‍යස් බෝධිපාක් ධර්මයන් වඩන්නේ මේ මහා මංගල ධර්මයන් අනුගමනය කරමින්. ඍෂා භවයෙන් භවයට අභිවෘද්ධියටපත් වුණා. පෙරපස සඳක් වාගේ බෝධි සම්භාරයන්ගෙන් දියුණුවටපත් වුණා. එසේ පත් වෙමින් ඇවිල්ලා මේට අවුරුදු 2591 කොත් මාස 6කට පෙර බුද්ධගයා සුද්ධ භූමියේ විජයසේ බෝධි රාජාණන් වහන්සේට පිටදී සපරිවාර මාර පරාජය කොට ලෝතුරා සම්මා සම්බුදු වුණා. 49 දවසක්ම निराහාරව නිවන් සුවම වින්දා ඊළඟ සහම්පති බ්‍රහ්මරාජාගේ ආරාධනාව පිළිගෙන බුදු වීමේ මාස දෙක පෙර නැසල පොයේ දවසේදී සීල සරුවඥන් වහන්සේලා පළමුවෙන් දේශන ලබන ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්ත දේශනාව දස දහසක් ලෝක ධාතූට එක හඬින් ඇසෙනසේ දේශනා කළා. එදා 18 කෝටියක් ධර්මයන් රහත් වුණා. අසංකේයයක් පිරිස අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ප්‍රදාන අසංකේයයක් දෙවියන් බ්‍රහ්මයන් සෝවාන් මාර්ග ඵල නිවන් ලැබුවා. එදා පටන් 45 අවුරුද්ද මුළුල්ලෙහි සාරුවඥන් වහන්සේ දවසට පැය කොත් විනාඩි 20ක් තරම් ඔර්ලෝසු පැයෙන් පෑකොත් විනාඩි 20ක් තරම් කෙටි කාලයක් පමණක් සැතපී වදාරමින් ලොවැඩ සලසමින් සූවිසි අසංකේයයේ 9 කෝටි 60 ලක්ෂයක් දෙනා අමා මහ නිවන් පුර පමුණුවා වදාළා. තමන් වහන්සේ කෙටි කලකින් පිරිනිවෙන බැවින් අනාගතේ බලා බුදු බල මහිමේ පිහිටුවමින් අදිෂ්ඨාන බල පිහිටුවමින් නෛර්යානික ශ්‍රී සද්ධර්මයේ සුවාසුදාස ධර්මස්කන්ධය දේශනා කොට වදාළා. තමන් වහන්සේ දසදහසක් ලෝක ධාතු ඒකාලෝක කරමින් පැවතුණු මිනිපානක් නිවෙන්නාසේ ඉස්කන්ධ පරිනිර්වාණයෙන් පිරිනිවන් වැඩියා. රහතන් වහන්සේලා පිරිනිවුණා. සෙසු ආර්යයන් වහන්සේලා සුගතිගාමි වුණා. සෙසු ජනතාව සෝකීය කර්මාරූපව මිය පරලෝ ගියා. වැඩිහිටි විහාරස්ථානද එවකට පැවති සොළොස් මහා ජනපද රාජධානි උයන්පුකුණු මාලිගාදී සියල්ලද නෂ්ට අවශේෂ වුණා. මෙසේ ඉරහඳ තාරකා මහා පෘථිවි මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තු ගෙවල් දොරවල් ඉඩ කඩන් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තු කෑමෙන් බීමෙන් ඇඳුමෙන් පැළඳුමෙන් බසෙන් බුලතෙන් බෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන ආත්භාව සියල්ල හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්ම ක්ෂණයක් ක්ෂණයක් පාසා සිඳි සිඳි බිඳි බිඳි ඇතිවෙවි නැතිවෙවි යන බැවින් අනිත්‍යයි. ඇතිවෙන් නැතිවෙන් දෙකෙන් නිරතුරු පෙළෙන බැවින් දුක්ඛයි. තමන් කැමතිසේ නොපවත්නා බැවින් අසාර නිසාර බැවින් අනාත්මයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම බැවින් අසුභයි. එසේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වූ සියලුම සංස්කාර ධර්ම තීලන සංකත සංතාප විපරිණාම ස්වභාවයෙන් යුක්ත බැවින් දුක්ඛාරි සත්‍යයි. ඒ දුක නැවත නැවත උපදවන පූර්ව භව තෘෂ්ණාව ආයෝහන නිදාන සංයෝග පරිබෝධාර්ථයෙන් යුක්ත වන බැවින් දුක්ඛ සමුදයාරි සත්‍යයි. ඒ දෙකම නැති ශාන්ත නිර්වාණ ධාතුව නිස්සරණ විවේක අසංක තමතාර්ථයෙන් සමන්වාගත බැවින් දුක්ඛ නිරෝධාරි සත්‍යයි. දුක්ඛ සත්‍යයේ පිරිසිඳින සමුදය සත්‍යයේ ප්‍රහාණය කරන නිරෝධ සත්‍යයේ සාක්ෂාත් කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය නීඥාන හේතු දස්සන ආදිපත්‍යයන් සමන්විත බැවින් දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරි සත්‍යනම් වෙනවා. අනන්ත අපරිමාණ බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් පෙර වූ දාන ආදී පාරමිතා අනුභව බලයෙන් මෙම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවන් වැඩියා. සසර තරණය කළ කෙලෙස් ගිනිමල නිවාසාන්ත නිවණින් සැනසී වදාළ සියලු බුදුපසේ බුදු මහා රහතුන් වහන්සේලාට සමකල්ලි සිතින් කයින් වචනින් අපේ ගෞරව ආචාර උත්තමාංග නමස්කාරය වේවා. අපේ ජීවිතේ පුරා රැස් කරන සෑම කුසලයක් අපට පාරමී බවට බෝධිපාක්ෂ ධර්ම බවට මහා මංගල ධර්ම බවට පත් වෙමින් මතු ප්‍රාර්ථනා කළ තුම් බෝධිඥානයකින් සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මයේ ආબોධ වේවා කියා ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. පුරා පැයක් තිස්සේ ඉතා ගෞරව සම්ප්‍රයුක්තව මේ දහම් පදයට සවන් දුන්නා. සද්ධාමෙන් නුවණින් මේ පූජන ස්ථානයේ වෙත පැමිණීමෙන් තෙල් මල් පහන් සුවඳ දුම් ආදී පූජා වස්තු තැන්පත් කිරීමෙන් ශීලයේ පිහිටා බුද්ධ පූජා පැවැත්වීමෙන් අනතුරුව මහා සංඝ රත්නයට වැඳ නමස්කාර කොට මෙතෙකින් මේ මහා මංගල සූත්‍රයේ සම්බන්ධ ධර්මානුශාසනයකට සවන් දුන්නා. දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍යක්‍රියාම මුදුන්පත් වුණා. කොටින් කියතොත් මහා මංගල ධර්ම 38ම වැඩුණා. මෙතෙක් මේ අපරස්පත් කරගත් කුසල සම්භාර ධර්මයේ තුන් ලෝකයට පිහිට වෙන්න ලෝපහල වූ ශාන්ති නායකයන් වහන්සේගේ ශ්‍රී බාද පත්ම මූලයේ බුද්ධ පූජාවක් වේවා. නවලෝතුරා ධර්ම ධාතු ඉදිරියේ ධර්ම පූජාවක් වේවා. ආරි මහා සංඝ රත්න ඉදිරියේ සංඝගත පූජාවක් වේවා. කල්යාණ මිත්‍ර ගුරුතුමන්ගේ දෙපා මුල ගුරු පූජාවක් වේවා. සම්බුද්ධ ශාසන අභිවෘද්ධිය සඳහා හේතු වන පාරමිතා පූජාවක් වේවා. නමින් අභාව ප්‍රාප්ත මෞපිය ගුරුවර බන්දු මිත්‍රාදී යම් තාක් ඥාතීන් වෙතොත් ඒ සෑම දිනාටද මේ කුසල් දෙලින් භවයක් පාසා සුගති සම්පත් සිද්ධව මතු පැතු බෝධියකින් අග්‍ර අමා මහ නිවන් සුවත් වේවා. ශාසන ආරක්ෂක ලෝකපාලකාත්මා ආරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලයේ මෙපින් අනුමෝදන්ව දිවි ඓශ්වර්යෙන් වැඩෙත්වා සම්බුද්ධ ශාසනයට බෞද්ධ ජනතාවට මහා සංගරුවනට මේ බෞද්ධ රටවල් වලට අපේ ශ්‍රී ලංකාද්වීපයටද මේ පින්වත් සැමටද මේ පූජනීය සිල්වත් ගුණවත් මහා සංඝනටද මේ මෞපිය දූදරු ඥාති මිත්‍ර හැමතෙද ආරක්ෂා සංවිධාන සලසා දෙත්වා පැතු බෝධි වලින් සාන්ත අමා මහ නිවන්